ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඔබේ ගුරු ගෙදරින් මේ සෝදානම 11 ශ්‍රේණියේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබට ගෙන එන්න. අද දවසේ 11 ශ්‍රේණියේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබ වෙත ගෙන එන්නේ හීල්ලොය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ නර්මදා අබේදීර ගුරුමෑණියන්.
ආයුබෝවන් දුවේ පුතේ, තවත් අලුත් දවසක අප හමු වෙන්නයි. 11 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය යටතේ තවත් නිපුණතා මට්ටමක් ඉදිරිපත් කරන්නට ඔබට අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීමට පොතක් පෑනක් සූදානම් කරගන්න. 11 ශ්‍රේණිය පෙළ පොත 52 පිටුවට යොමු වෙන්න. නිපුණතා මට්ටම 6.3. පවුලේ විවිධ අවශ්‍යතා සහ අවස්ථා සඳහා ආහාර වේල් යෝග්‍ය ලෙස සකස් කරයි. පවුලේ විවිධ අවශ්‍යතා කියන්නේ අපගේ ජීවන චක්‍රයේ විවිධ අවදි. ඔබ ඉගෙනගෙන තියෙනවනේ දුවේ පුතේ, විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති අවදි පිළිබඳව. එක එක් අවස්ථාවක් තමයි ලදරු අවධිය. මේ අවධියේදී අපි අර්ධ ඝන ආහාර දෙනවා. ඒ කියන්නේ ලදරුවාට මාස 6න් පස්සේ තමයි අර්ධ ඝන ආහාර දෙන්නේ. ඊට පස්සේ මුල් අමාවිය. දරුවාට වයස අවුරුද්ද සම්පූර්ණ වන විට පවුලේ අය ගන්න ආහාර ලබා දෙනවා. යෞවන අවධිය. ඔබගේ වයසේ පසුවන දරුවන් මේ යෞවන අවධිය කියලා අපි හඳුන්වනවා. ඊළඟට පුතේ, ජීවන චක්‍රයේ තවත් අවස්ථාවන් දෙකක් තමයි ගර්භණී අවධිය හා ක්ෂීරණ අවධිය. ගර්භණී අවධිය හා ක්ෂීරණ අවධිය. කාන්තාවක් දරුවෙක් ගර්භාෂයේ දරා සිටින කාලය ගර්භණී අවධිය කියලා අපි හඳුන්වනවා. ඒ දරුවා ලැබීමෙන් පස්සේ දරුවාට කිරි දෙන අවධිය ක්ෂීරණ අවධිය කියලා කියනවා. ඊළඟට දුවේ පුතේ, විවිධ අවස්ථා කියන්නේ මොනවද? විශේෂ උත්සව. ඒ අනුව ආහාර සකස් කිරීම. අපේ විශේෂ උත්සව විදියට ඔබ අසායති ජාතික උත්සව. ඒ කියන්නේ දුවේ පුතේ, අලුත් අවුරුදු උත්සවය, තයිපෝංගල් උත්සවය. ඊළඟට ආගමික උත්සව, රාමසාන් උත්සවය, නත්තල් උත්සවය, වෙසක් උත්සවය. ඊළඟට අපේ විශේෂ අවස්ථා අතර ප්‍රියසාද. අද සමාජයේ ප්‍රියසාද ගැන ඔබ අහලා තිනේ. උපන්දින උත්සව, විවාහ උත්සව ප්‍රියසාද විදියට අපට ගන්න පුළුවන්. මේ උත්සව සඳහා ආහාර පිළියෙල කිරීම 10 ශ්‍රේණියේදී පිසීමේ ක්‍රම පාඩම ඔබට මතක් කරගන්න වෙනවා කෙටියෙන්. ඊළඟට ආහාර වේල්වල ස්වභාවය. මේ සඳහා භාවිත කර ඇති පිසීමේ ක්‍රම මොනවාද? එක් එක් ආහාර වේල සඳහා මම කෙටියෙන් මතක් කරන්නම්. 10 ශ්‍රේණියේ පාඩම ඇසුරෙන් ආහාර පිසීමේ ක්‍රම වර්ගීකරණය මේ ආකාරයට ඔබ ඉගෙනගෙන ඇති. තෙත් තාපයෙන් පිසීමේ ක්‍රමය, වියලි තාපයෙන් පිසීමේ ක්‍රම, මේතයෙන් පිසීමේ ක්‍රම. මේ පිසීමේ ක්‍රමවලට ගැළපෙන පිසීමේ ක්‍රම තමයි තෙත් තාපයෙන් පිසීමේ ක්‍රම යටතේ තැම්බීම, වාෂ්පයෙන් තැම්බීම, ස්ටූ කිරීම. වියලි තාපයෙන් පිසීමේ ක්‍රම යටතේ පෝරණුවේ පිලිස්සීම, අළු යට දමා පිලිස්සීම. මේදයෙන් පිසීමේ ක්‍රම අනුව ගැඹුරු තෙලේ බැදීම, නොගැඹුරු තෙලේ බැදීම. මේ පිසීමේ ක්‍රම මත ආහාරයේ ස්වභාවය වෙනස් වෙනවා. මේ පිසීමේ ක්‍රම මත ආහාරයේ ස්වභාවය වෙනස් වෙනවා. ආහාරයේ වර්ණය වෙනස් වෙනවා. දිරවීමේ පහසුව ආහාරයේ සුවඳ විවිධ වෙනවා. ආහාර සකස් කිරීමේදී අවධාරණය යොමු කළ යුතු කරුණු. විවිධත්වය. ආහාර පිසීම නිසා විවිධත්වයක් ඇති වෙනවා. වර්ණය, වයනය, රසය, සගන්ධය වෙනස් වෙනවා. ආහාර පිසීම නිසා වර්ණය වෙනස් වෙනවා. උදාහරණයක් ගත්තොත් හාල්ලැටයක පාට බත්ඇටයක් උනාට පස්සේ වෙනස් වෙලානේ. ඒ වගේම තමයි වයනය වෙනස් වෙනවා. වයනය කියන්නේ අතට දැනෙන ස්වરૂපය. හාල්ලැටයකුයි බත්ඇටයකුයි අතර වෙනසක් අපට දැනෙනවනේ. අන්න ඒක තමයි වයනය කියන්නේ. රසය, රසයත් වෙනස් වෙනවා. සගන්ධය, සගන්ධය කියන්නේ අපට දැනෙන සුවඳ. දැන් අඹ ගෙඩියක් ඉව්වට පස්සේ, අමු අඹ ගෙඩියක් ඉව්වට පස්සේ ඒක සුවඳක් තියෙනවා. ඊළඟට සැමන් වලින් සලාදයක් හැදුවොත් ඒකේ සුවඳක් එනවා. අන්න අපි ඒකට තමයි සගන්ධය කියන්නේ. අනුභව කරන්නාගේ රුචිකත්වය. අපි ආහාර සකස් කරනකොට ඔයාලා කන්න කැමති ආහාරනේ අම්මා උයලා දෙන්නේ. අන්න ඒක තමයි අනුභව කරන්නාගේ රුචිකත්වය කියලා කියන්නේ. ඊළඟට ආහාර පිසීමෙන් පස්සේ ජීර්ණ වීමේ පහසුව තියෙනවා. ජීර්ණ වීමේ පහසුව තියෙනවා. මෙතෙන් සිට අපි බලමු සකස් කරන ලද ආහාර වේල් වල ස්වභාවයේ හා වයනයේ විවිධත්වය කොහොමද කියලා. අර්ධ ඝන ආහාර. ගොඩක් වෙලාවට අපි අර්ධ ඝන ආහාර තෝරාගන්නේ ලදරු අවධියට. තවත් අවස්ථාවක් තමයි පුද්ගලයෙකුට තරමක් විශාල ශල්‍ය කර්මයකින් සුවය ලැබෙන අවස්ථාවේ. අපි ඒ වගේ රෝගියෙකුට කියනවා අසාධ්‍ය රෝගයකින් පසු උපසමන අවධිය කියලා. මේ අර්ධ ඝන ආහාර දෙනවා මෙන්න මේ දෙගොල්ලන්ටම. මේ අර්ධ ඝන ආහාර සකස් කරගන්න අවශ්‍ය වෙන දේවල් තමයි ධාන්‍ය වර්ගයක්, රනිල භෝගයක්, එළවලු වර්ගයක්, සත්ත්ව ප්‍රෝටීනයක්, පලා වර්ග ස්වල්පයක්. බැගින් එකතු කරලා සාදාගත් මිශ්‍රණයකින් අපට අර්ධ ඝන ආහාරයක් හදාගන්න පුළුවන්. හොඳින් පොඩි කරගත් සුප් වර්ගයක්. සුප් එකක් හදලා හොඳින් පොඩි කරගත්තම ඒකත් අර්ධ ඝන ආහාරයක්. පළතුරු පල්ප. පළතුරු පල්පයක් කියලා කියන්නේ යම් කිසි පළතුරක අඩංගු යුෂය සමග එම පළතුර පොඩි කරගත් පස්සේ, පොඩි කරගත්තට පස්සේ පල්පය හදාගන්න පුළුවන්. ඊළඟට අර්ධ ඝන ආහාරයක් විදිහට ගන්න පුළුවන් වාෂ්පෙන් තම්බා පොඩි කරගත් එළවලු. අල වර්ග හා මේටම බත් එකතු කරලා පොඩි කරගත්තම එන මිශ්‍රණයට අපි කියනවා අර්ධ ඝන ආහාරයක් කියලා. ඒ වගේම මේ මිශ්‍රණවලට ලුණු හා සීනි එකතු නොකළ යුතුයි. අර්ධ ඝන ආහාරයක් අපි ගොඩාක් කාලවට දෙන්නේ මාස 6න් පස්සේ ලදරුවෙකුට. ඒ නිසා මේ අර්ධ ඝන ආහාරවලට ලුණු හා සීනි එකතු කරන්නේ නැහැ. ලදරුවාගේ රස සංවේදීතාව අඩුයි. ඒ වගේම මේ කාලය වෙන විට ලදරු අකුගඩු හොඳින් වැඩි නැහැ. ඒ නිසා තමයි ලුණු සීනි එකතු කරන්නේ නැත්තේ. මෙසේ සකස් කරගත් අර්ධ ඝන ආහාරයක වයනය මෘදුයි. ඒ කියන්නේ සකස් කරගත් ආහාරය අති නැල්ලුවොත් අතට හරි මෘදු ගතියක් දැනෙනවා. ජීර්ණයට පහසුයි. ආහාර වර්ග කීපයක් එකතු කර තියෙන නිසා වර්ණ ගොඩක් පේනවා. අපි කියන්නේ කලර්ෆුල් කියලා. ඒ නිසා ලදරු අවධියේදී රුචිකත්වය වැඩි වෙනවා. උපසම්මන රෝගියෙකුට වුණත් මේ ආහාර ගැනීමේ රුචිකත්වය ඇති වෙනවා. ඊළඟට අපි බලමු බදින ලද ආහාර. බදින ලද ආහාර මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන්. නොගැඹුරු තෙලේ බදින ආහාර. ගැඹුරු තෙලේ බදින ආහාර. කබලේ බදින ආහාර. මම නැවත කියන්නම්. බදින ලද ආහාර මේ ආකාරයට ගන්න පුළුවන්. නොගැඹුරු තෙලේ බදින ආහාර. ගැඹුරු තෙලේ බදින ආහාර. කබලේ බදින ආහාර. බදින ලද ආහාර වර්ග කළාට පස්සේ ආහාර වේලේ ස්වභාවය අපට තෝරගන්න පුළුවන්. නොගැඹුරු තෙලේ බැදීම යටතේ අපට අපි සකස් කරන ආහාර තමයි ආප්ප, තෝසේ, පෑන්කේක්, උප්පුමා. මෙන්න මේ විදියට පිළියෙල කරගන්න පුළුවන්. ආප්ප, තෝසේ, උප්පුමා උදේ ආහාරයක් විදියටත් රාත්‍රී ආහාරයක් විදියටත් අපි ආහාරයට ගන්නවා. ඊළඟට නොගැඹුරු තෙලේ බදින ආහාර විදියට පෑන්කේක් සවස තේ පැන් සංග්‍රහයකට තෝරගන්නවා. ඒ අනුව මේ ආහාර වේලේ ස්වභාවය වෙනස් වෙනවා. ඒත් එක්කම මේ ආහාර වේල ආහාරවල වයනය, ඒ කියන්නේ අතට දැනෙන ස්වરૂපය වෙනස් වෙනවා. ගැඹුරු තෙලේ බදින ආහාර. මොනවද දුවේ පුතේ ගැඹුරු තෙලේ බදින ආහාර කියන්නේ? ඔගොල්ලෝ දන්නවා කට්ලට්, කැවුම් වර්ග, කොකීස්, මාළු, මස්, අර්තාපල්, කරිවිල, වම්බටු, පපඩම් මේ වාගේ ආහාර හඳුන්වන්න පුළුවන්. ගැඹුරු තෙලේ බදින ආහාර කියන්නේ තාච්චුව 3/2 පොල් තෙල් වලින් පුරවලා බදින ආහාරවලට. මේ ආහාර සමග අපේ ආහාර වේල්වල ස්වභාවය වෙනස් වෙනවා. උදේ කාලයේ පැවැත්වෙන උත්සව අවස්ථාවකට අපි කැවුම් වර්ග ගන්නවා. මොනවද දුවේ පුතේ කැවුම් වර්ග? කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, මුං කැවුම් වගේ තෝරගන්නවා. ආස්මින් කොකිස් තෝරගන්නවා. ගැඹුරු තෙලේ බැදපු මස්, මාළු, කරවිල, වම්බටු බැදගෙන සකස් කරන වම්බටු මෝචු වගේ ආහාර දිවාකාරයේ ආහාර වේලකට අපි තෝරගන්නවා. අල චිප්ස්, ඒ කියන්නේ අර්තාපල් පෙතිකපල, සිහින් පෙතිකපල බැදගන්නේ අල චිප්ස්. යෝන් වියේ පසුවන දරුවන් විනෝද ගමනක් යන අවස්ථාවකට සුළු කෑමක් විදියට ගන්නවා. මේ අනුව ආහාර වේලේ ස්වභාවයට ගැලපෙන විවිධ ආහාර විවිධ පිසීමේ ක්‍රම යටතට භාවිතා කරනවා. ඒ වගේම දුවේ පුතේ ආහාර පිසීමේ ක්‍රම මගින් ආහාරයේ වයනයට හා විවිධත්වයට වෙනස් බවක් ඇති කරනවා. එකම ආහාරය වුණත් පිසීමේ ක්‍රම මගින් වයනය හා විවිධත්වය ඇති කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට අර්තාපල් තෝරගත්තොත් අර්තාපල් අල තම්බා පොඩි කරගත්තම තැම්බීමේ පිසීමේ ක්‍රමය. එය ඝන ආහාර යටතට මාහියතින් කතා කළ විදියට ගන්න පුළුවන්. ගැඹුරු තෙලේ බැදීම යටතේ පිළියෙල කළාට පස්සේ අල චිප්ස්. මේට ගම්මිරිස් කුඩු ලුණු කුඩු එකතු කරන්න පුළුවන්. අල චිප්ස් භාවිතා කරන්නේ දිවා භෝජන සංග්‍රහයකට. එහෙම නැත්නම් විනෝද ගමනක් යන අවස්ථාවක. එවිට ආහාර වේලේ ස්වභාවය වෙනස් වෙනවා. විවිධත්වයක් ලැබෙනවා. වයනය, ඒ කියන්නේ අතට දැනෙන ස්වરૂපය වෙනස්. ඊළඟට දුවේ පුතේ මෘදු වයනයෙන් යුත් ආහාර. මෘදු වයනයෙන් යුත් ආහාර. ගොඩක් වෙලාවට මේ සඳහා ගන්නේ පළතුරු පල්ප, පළතුරු යුෂ, ලදරුවෙකුට මාස 6න් පස්සේ ආහාරයට එක් කරනවා. පළතුරු යුෂ මෘදු වයනකෙන් යුක්ත වෙනවා. දියරමය ආහාර. දියරමය ආහාර කියන්නේ අපේ ශරීරයට යම් පෝෂණයක් ලබා දෙන දියර ස්වරූපේ ආහාරයක්. අපි මේ ආකාරයට ගන්නවා කැඳ, සුප් වර්ග, දොඩම්, තැඹිලි යුෂ, තැඹිලි වතුර, කුරුම්බ, පළතුරු යුෂ මේ කාණ්ඩයට තෝරගන්න පුළුවන්. නිරෝගී පුද්ගලයෙකුටත් රෝගියෙක් සඳහාත් දියරමය ආහාර තෝරගන්නවා. නිරෝගී කෙනෙකුට නම් උදේ 10ට ගන්නා පානයක් ලෙස තෝරගන්නවා. ඒ අතර රෝගී පුද්ගලයෙකුට ප්‍රධාන ආහාර වේලකට තෝරගන්න පුළුවන් මේ දියරමය ආහාර. ඊළඟට පවුලේ විශේෂ අවශ්‍යතා ඇති අවදි අනුව ආහාර සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. මම නැවත කියන්නම්. පවුලේ විශේෂ අවශ්‍යතා ඇති අවදි අනුව ආහාර සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ලදරු අවදිය මාස 8 දී පමණ දත් දෙන නිසා සැපීමට පහසු කැබලි සහිත ආහාර දීම. හැබැයි පිසීමෙන් පස්සේ සුප් එකක් වගේ හදලා. එකම ආහාර නිතර ආහාරයට එක්කිරීමෙන් වැළකීම. එතකොට අර රුචිකත්වය අඩු වෙනවනේ. අලංකාර ලෙස පිළිගැන්වීම. ලුණු සීනි ආහාරයට එක් නොකිරීම. අවුරුද්දක් ගත වූාට පසු ලුණු සීනි වකුගඩු වලට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වකුගඩු වර්ධනය වෙලා තියෙන නිසා පවුලේ අනෙක් අය ගන්න ආහාරම දෙන්න පුළුවන්. එළවලු මිශ්‍රපත් විවිධ පළතුරු එක් කරන සාදන ලද සලාද දරුවාගේ ප්‍රියමනාප බව විමසීමෙන් ආහාර පිළියෙල කිරීම සුදුසු වෙනවා. දරුවා ප්‍රතික්ෂේප කරන ආහාර වෙනත් ක්‍රමයකින් පිළියෙල කිරීම. ඒ කියන්නේ දරුවා කෑමට රුචිකත්වයක් දක්වන්නේ නැත්නම් ඒ ආහාරය වෙනත් ආකාරයකට පිළියෙල කර දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගස් ලබු ප්‍රතික්ෂේප කරනවා නම් දරුවෙකුට ගස් ලබු ජූස් එකක් හදලා ස්ට්‍රෝ එකක් දාලා දෙන්න පුළුවන්. මේ විදියට උපක්‍රමශීලීව පළතුරු යුෂ ආහාරයට එකතු කරගන්න පුළුවන්. විවිධ පිසීමේ ක්‍රම තෝරගන්න පුළුවන්. ඔබගේ පෙළ පොතෙහි 55 පිටුව බලන්න ලස්සනට පිළියෙල කළ පළතුරු සලාදයක පින්තූරයක් තියෙනවා. ඊළඟට දුවේ පුතේ, අපි යෞවන අවධියේදී ආහාර සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා බලමු. ඒ කියන්නේ ඔබගේ වයසේ මේ කාලයේදී ප්‍රවේශමෙන් ආහාර තෝරගන්න ඕන. මේදය, පිටි, සීනි වැඩි වුණාම යෞවන දරුවන් අධික තරබාරු වීම අධිබර ඇති වෙනවා. ශරීරයේ හැඩය පවත්වා ගැනීම වැදගත්. සීනි, මේදය, පිටි අධික ආහාර ගත්තම අධිබර ඇති වෙනවා. අනාගතයේ බෝනොවන රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. එහෙම වුණත් පෝෂණ ගුණයෙන් යුක්ත ආහාර වේල්වලට එකතු කිරීම වැදගත්. ගැහැණු දරුවෙක් නම් ප්‍රෝටීන්, යකඩ, කැල්සියම් බහුල ආහාර, එළවලු, පළතුරු, පලා වර්ග වැඩිපුර ආහාරයට එකතු කරගන්න ඕන. මේ යෝන් වියේදී ක්ෂණික ආහාර, සුළු කෑම, සිසිල් බීම, සෝස්, චට්නි ආහාරවලට රුචිකත්වයක් දක්වනවා. යාළුවොත් එක්ක එකතු වෙලා ඉන්නකොට සුළු කෑම ආහාරයට ගන්න පුරුදු වෙනවා. වැඩි නඹරුවක් ඇති වෙනවා. මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ වගේ මම කියපු කෑම ගැනීමට රුචිකත්වයක් දක්වනව නම් දුවේ පුතේ ඒ ආහාර gedara පිළියෙල කළ ආහාර වෙන්න ඕන. බේකරියකින් වෙනත් ඒ ආහාර පිළියෙල කර තැනකින් මිලදීගෙන කෑමට ගන්න පුරුදු වෙන්න එපා. ඒකට හේතුව තමයි පරණ තෙල් වලින් ඒ ආහාර පිළියෙල කරනවා. ඒක ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට හිතකර නැහැ. ඊළඟට ගර්භණී හා ශීරණ අවධියේදී සැලකිලිමත් විය යුතු කරුණු. ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ගර්භණී මවකට පෝෂණීය ආහාර තෝරා ගැනීම. ආහාරයේ ප්‍රමාණාත්මක බව හා ගුණාත්මක බව. විවිධ වූ පිළියෙල කිරීමේ ක්‍රමවලට අනුකූලව ආහාර පිළියෙල කිරීම. මම නැවත කියන්නම්. ගර්භණී හා ශීරණ අවධියේදී ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. අවශ්‍ය නම් සටහන් කරගන්නත් ඔබට පුළුවන්. ගර්භණී මවට පෝෂණීය ආහාර තෝරා ගැනීම. ආහාරයේ ප්‍රමාණාත්මක බව හා ගුණාත්මක බව. විවිධ වූ පිළියෙල කිරීමේ ක්‍රමවලට අනුකූලව ආහාර පිළියෙල කිරීම. ඔබගේ පෙළපොතෙහි 52 පිටුවට යොමු වෙන්න. කෙසෙල් කොළයක් තවලා බෙදා තියෙන ආහාර දිහා බලන්න. ලස්සන ආහාර වේලක පින්තූරයක් තියෙනවා. බලන්න දුවේ පුතේ පිළිගැන්වීම හරි වැදගත්. කෙසෙල් කොළයක දැම්මම ආහාර වේල අර ප්‍රණීත සුවඳක් හා රුචිකත්වයක් ඇති වෙනවා. ඊළඟට මහලු අවධිය සඳහා ආහාර තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා බලමු. ඔබට අවශ්‍ය නම් සටහන් කරගන්න. මේ කාලයේ දත් නැති නිසා අමුවෙන් පිළියෙල කළ ආහාර තෝරා නොගැනීම. කැරට් සලාදය, පිපිඤ්ඤ සලාද වගේ දේවල් මහලු අවධියට සුදුසු වෙන්නේ නැහැ. ඊළඟ කරුණ, සෙලියුලෝස් බහුල ආහාර තෝරා ගැනීම. ඒ කියන්නේ කේන්ති සහිත ආහාර, අඹරැල්ලා, කෙසෙල් මුව, කොහිල, පලා වර්ග, මෙන්න මේ වගේ ආහාර. ජීර්ණයට පහසු පිසීමේ ක්‍රම තෝරා ගැනීම. ඒ කියන්නේ තැම්බීම, ස්ටූ කිරීම වගේ පිසීමේ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. තෙල් යෙදූ ආහාර තෝරා නොගැනීම. ඒ කියන්නේ ගැඹුරු තෙලේ බැදීමෙන්, පිළියෙල කළ ආහාර තෝරගන්න එපා. දිරවීමට අපහසු නිසා තමයි එහෙම කියන්නේ. ඊළඟ කරුණ, මෘදු වයනයක් ගෙන දීමට හොදි වර්ගයක් ආහාරයට එකතු කිරීම. ඒ කියන්නේ වයසට ගියාම දත් නැහැනේ, ගිලීමට පහසු වෙන්න තමයි මේ හොදි වර්ගයක් තෝරගන්න කියලා කියන්නේ. පාඩම ආරම්භයේ මා සඳහන් කළා පවුලේ විවිධ උත්සව පිළිබඳව. ජාතික උත්සව, ආගමික උත්සව, ප්‍රියසාද, මේ සම්බන්ධව 4-2 නිපුණතා මට්ටම ඔබට මතක ඇති. මා පහුගිය ජුනි මාසයේදී කතා කළා ඒ පාඩම සම්බන්ධව. ඔබ සටහන් කරගත් තොරතුරු වලට යොමු වෙන්න ඕන. ඔබගේ පාසලේ ගුරු මහත්මිය 4-2 නිපුණතාව මේ වන විට ඔබට උගන්වා ඇති. ඒ මතකයට පොඩ්ඩක් ඔබ පිවිසෙන්න. උත්සව අවස්ථාවක නිර්මාණශීලීව ආහාර සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. එක කරුණක් තමයි උත්සවයේ ස්වභාවය. මම නැවත කියන්නම්, උත්සවයේ ස්වභාවය. මොකක්ද දුවේ පුතේ උත්සවයේ ස්වභාවය කියන්නේ? උත්සවයේ තියෙන්නේ නිවසේදීද, උත්සව ශාලාවකද, පාසලේද, ක්‍රීඩා පිට්ටනිය ස්ථානයකදීද යනවග. ඊළඟට උත්සවය පවත්වන වේලාව. උදේ කාලයේද, දිවා කාලයේද, රාත්‍රී කාලයේද, සන්ධ්‍යා කාලයේදීද කියන විස්තරය. උත්සවයට සහභාගී වන අයගේ ස්වභාවය. උත්සවයට සහභාගී වන අයගේ ස්වභාවය. ඒ කියන්නේ පාසල් ළමයින්ද, පවුලේ ඥාතීන්ද, අසල්වැසියන්ද, දානමය පින්කමක් නම් ස්වාමින් වහන්සේලාද, මෙහෙණින් වහන්සේලාද ආදි වශයෙන් තමයි උත්සවයට සහභාගී වන අයගේ ස්වභාවය කියලා කියන්නේ. ඊළඟට ආහාර වේල තුල ආහාර වර්ගවල ගැළපීම. ආහාර වේල තුල ආහාර වර්ගවල ගැළපීම. ඒ මොකද්ද දුවේ පුතේ? ඒින් අදහස් කරන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් එළවලු බත් ප්‍රධාන ආහාරය නම් ඊට ගැළපෙන්න ඕන මස් කරියක්, මැලේ අචාරු, පරිප්පු කරියක්, වම්බටු මෝජුවක් ඒ වගේ. ඒක තමයි කියන්නේ ආහාර වේල තුල ආහාර වර්ගවල ගැළපීම කියලා. ආරණ්‍ය සේනාසනයක ස්වාමින් වහන්සේලාට අපි දානය පිළිගන්වනව නම් කැකුළු බත්, කිරි හොදි, කිරට පිළියෙල කළ කරවිල ව්‍යංජනයක්, පළතුරු, මෙන්න මේ විදියට පැහැදිලි කරන්න පුළුවන්. පළතුරු පිළිගැන්වීමේදී පළතුරු සලාදයක් වශයෙන් සකස් කරන්නේ නැතුව පළතුරු ගෙඩි පිටින් ගෙන යාම අවශ්‍ය වෙලාවට කපා පිළිගැන්වීම. ආරණ්‍ය සේනාසනයක ස්වාමින් වහන්සේලාට නම්, ඒ කියන්නේ ආහාර පිළිගැන්වීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු. ඊළඟට සකස් කිරීමේදී විවිධ පිසීමේ ක්‍රම යොදා ගැනීම. ආහාර සකස් කිරීමේදී විවිධ පිසීමේ ක්‍රම යොදා ගැනීම. එළවලු තැම්බීමේදී වාෂ්පයෙන් තැම්බීම. මස් ගැඹුරු තෙලේ බැදීම. අල තම්බා තෙල් දැමීමේදී නොගැඹුරු තෙලේ බැදීම. කැරට් බෝංචි අල එකට දාලා අපි හදන්නේ අපි ඒකට කියනවා ස්ටූ කිරීම. අතුරුපසට වටලප්පන් පෝරණුවේ පිලිසීම. උදාහරණ විදියට දක්වන්න පුළුවන්. මම නැවත කියන්නම්, ඔබ සටහන් කරගන්න. සකස් කිරීමේදී විවිධ පිසීමේ ක්‍රම යොදා ගැනීම. එළවලු තැම්බීමේදී වාෂ්පයෙන් තැම්බීම. මස් ගැඹුරු තෙලේ බැදීම. අල තම්බා තෙල් දැමීමේදී නොගැඹුරු තෙලේ බැදීම. කැරට් බෝංචි අල ස්ටූ කිරීම. අතුරුපසට සකස් කරන වටලප්පන් පෝරණුවේ පිලිස්සීම. උදාහරණ විදියට ගන්න පුළුවන්. මේ ආකාරයට ආහාරයේ ෘචිකත්වය වර්ධනය කිරීමෙහිලා ආහාර පිළියෙල කරන්න පුළුවන්. ඒ වගේම රසය, වයනය, වර්ණය වගේම විවිධ සැරසිලි වැදගත් වෙනවා ආහාර ෘචිය වර්ධනය කිරීම සඳහා. උදාහරණයක් විදියට කහබත් ප්‍රධාන ආහාර විදියට තෝරගෙන තියෙනවා නම් ඒක මේසේ සඳහා පිළිගන්වන විට බද්දීසිය මතට බද්දීසිය හැඩයට කෙසෙල් කොළයක් තවලා කපාගෙන දාන්න පුළුවන්. එතකොට ඒ කෙසෙල් කොළේ තවාගෙන කෙසෙල් කොළයක් මතට කහබත් දැම්මම එක ලස්සනට පේනවා. බත් එක උඩට පැත්තකින් තක්කාලි මල් වලින් රෝස මල් දෙකක් හදලා මිංචි කොළ දෙකක් දෙපැත්තෙන් තියලා පිළිගන්වන්න පුළුවන්. සැරසිල්ලක් වශයෙන් මේ ආකාරයට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ, ඔබට මා පැවරුමක් ඉදිරිපත් කරනවා, ලියාගන්න. පවුලේ සමාජිකයෙකුගේ ජයග්‍රහණයක් නිමිති කොටගෙන පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයකට සුදුසු ආහාර වේලකට බොජුන් පතක් පිළියෙල කරන්න. මම නැවත කියන්නම්. පවුලේ සාමාජිකයෙකුගේ ජයග්‍රහණයක් නිමිති කොටගෙන පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයකට සුදුසු ආහාර වේලකට බුජුන් පතක් පිළියෙල කරන්න. තවත් පැවරුමක්. උපන්දින උත්සවයක් සඳහා සවස තේපැන් සංග්‍රහයකට සුදුසු ආහාර වේලක් ඉදිරිපත් කරන්න. උපන්දින උත්සවයක් සඳහා සවස තේපැන් සංග්‍රහයකට සුදුසු ආහාර වේලක් ඉදිරිපත් කරන්න. ඔබගේ පාසලේ ගුරු මහත්මියට පෙන්වා මෙයට පිළිතුරු ඇගීමකට ලක්කර ප්‍රතිපෝෂණය කරගන්න. පවුලේ විවිධ අවශ්‍යතා සහ අවස්ථා සඳහා ආහාර වේල් යෝග්‍ය ලෙස සකස් කරයි යන නිපුණතා මට්ටම යටතේ ඔබට අද මා කතා කළා විවිධ අවශ්‍යතා මොනවද? විවිධ අවස්ථා මොනවද කියලා. ඒ සඳහා පිසීමේ ක්‍රම භාවිතා කරගනිමින් ආහාර වේලේ ස්වභාවය වෙනස් කරන්නේ කොහොමද කියලා. විවිධත්වයකින් ආහාර පිළිගැන්වීම නිසා පුද්ගලයාගේ රුචිකත්වය ඇති කරන්නේ කොහොමද කියලා. ඉතින් දුවේ පුතේ, අපි තවත් මෙවැනිම පාඩමකින් හමුවෙමු. ඔබට නිරන්තරයෙන්ම සුවබර දිවියක්. ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුව පුතේ, අද දවසේ 11 ශ්‍රේණියේ ගෘහාර්ථික විද්‍යාව පාඩම ඔබට ගෙනාවේ හේලොයේ ශ්‍රී සුමංගල මහාවිද්‍යාලයේ නර්මදා අබේදීර ගුරුමෑණියන්.